මීළඟට වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්තුම ඔතුමාට විනාඩි 10ක් කාලයක්
සභාපතිතුමියනි, තුමියට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම පිළිබඳව. ඇත්තටම අපි කෝප් කමිටුව ගැන මීට ප්‍රථමයෙන් අහලා තිබුණා. කෝප් කමිටු වාර්තා පිළිබඳව අපි මීට කලින් මේ පාර්ලිමේන්තුව තුළ අහලා තිබුණා. නමුත් මේ රටේ කෝප් කමිටු වාර්තාවක් ඉදිරිපත් වෙලා එය පාර්ලිමේන්තුවේ විවාද කරලා ඊට පස්සේ එය ජනාධිපති කොමිසමක් දක්වා ගෙනියලා ඉන් පස්සේ නීතිය ක්‍රියාත්මක කරපු ඉතිහාසයක් අපි අහලා නැහැ කියන එක තමයි මගේ මතකය අනුව මට කියන්න තියෙන්නේ. ඉතින් මේ දේ කරන්න පුළුවන්කම ලැබුණේ ගරු සභාපතිතුමියනි, මේ රටේ අපි නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරා. මේ රටේ ජනතාවට අපි පොරොන්දුවක් දුන්නා නව දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ මේ රටේ නාස්තිය, දූෂණය, වංචාව, අක්‍රමිකතා අවම කරනවා, නැති කරනවා, අවසන් කරනවා කියලා. ඉතින් ඒ සමග තමයි අපිට පුළුවන්කම ලැබුණේ මේ යහපාලන ආණ්ඩුව පිහිටවලා මේ යහපාලන ආණ්ඩුව තුළ මෙම නව දේශපාලන විපර්යාසය කරන්න. මේ නව දේශපාලන විපර්යාසය අනුව තමයි අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට කෝප් කමිටුවේ සභාපතිත්වය ලැබුණේ. මීට කලින් හැම අවස්ථාවකම කෝප් කමිටුවේ සභාපතිත්වය ලැබුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට. එතකොට ඒ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ දූෂණ, අක්‍රමිකතා, නාස්තීන් පිළිබඳව කොයිතරම් දුරට හොයලා බැලුවද, කටයුතු කරාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. සමහරක් සභාපතිවරුන්ට පාර්ලිමේන්තුවටවත් ඔවුන්ගේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න බැරුණා. ඒ සභාපතිවරුන්ට සිද්ධ වුණා තමුන්ගේ සභාපතිත්වයෙන් අයින් වෙනව පමණක් නෙමෙයි, තමුන් නියෝජනය කරපු පක්ෂය, තමන් නියෝජනය කරපු ආණ්ඩුව අතහැරලා ඉවත් වෙලා තමුන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන විපක්ෂයට එන්න. අපිට මතකයි ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒ ආකාරයට කෝප් කමිටුවේ සභාපතිවරයෙක් හැටියට ඉඳලා ඔහුට කටයුතු කරන්න බැරි වුණා. එයාත් එල්ල වෙච්ච පීඩනයත් එක්ක ඔහු හිටිය ආණ්ඩු පක්ෂය ඉවත් වෙලා විපක්ෂයට සම්බන්ධ වුණා. ඒ වගේම ඔබ දන්නවා මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් පරිහරණය කරන එක පිළිබඳව රාජ්‍ය ආයතන, සංස්ථා, අමාත්‍යාංශවල මෙවල දූෂණයන් වෙලා තිබෙනවද, අක්‍රමිකතා පිළිබඳව හොයා බලන්න තමයි කෝප් කමිටුව කටයුතු කරන්නේ. ඒ අවස්ථාවේදී අපිට මතක් වෙනවා මොනතරම් මේ රටේ රාජ්‍ය ධනය, රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවද, නාස්තියට ලක් කරනවද. අපි දන්නවා දේශපාලඥයෝන්ගේ ඉඳන් ගත්තහම රාජ්‍ය සේවකයා දක්වා මේ රටේ කොයිතරම් රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය ධනය නාස්ති කරනවාද කියලා. හොරකම් කිරීම පැත්තකින් තිබ්බත් හොරකම් කිරීමට අමතරව මොනතරම් නාස්තියකට මේ වැඩේ ක්‍රියාත්මක කරනවාද, නාස්තියකට මේ රටේ ධනය, මේ රටේ සම්පත් කරනවාද කියන එක පිළිබඳ. ඒ වගේම මේ කෝප් කමිටුව ගැන කතා කරද්දී අපිට බැඳුම් කර එය පිළිබඳව කතා නොකර ඉන්නට බෑ. විශේෂයෙන්ම බැඳුම්කරය ගැන කතා කරද්දී අපි දන්නවා බැඳුම්කරය පිළිබඳව මේ රටේ දැවැන්ත කතිකාවතක් ඇති වුණා. මේ කතිකාවත ඇති වෙච්ච අවස්ථාවේදී අපි ආණ්ඩුවක් හැටියට මේ බැඳුම්කරය පිළිබඳව සොයන්නට, මේ බැඳුම්කරයේ සිද්ධ වුණේ මොකද්ද කියලා බලන්නට අවශ්‍ය කරන ශක්තිය කෝප් කමිටුවට ලබා දුන්නා. විශේෂයෙන්ම සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමගේ ධෛර්ය ශක්තිය යොදලා මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව කටයුතු කරන්නට, තොරතුරු හොයන්නට, ඒවා වාර්තා කරන්නට කෝප් කමිටුවට කටයුතු කරා. ඒ වගේම ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දැන් මේ වෙනකොට ජනාධිපති කොමිසම් සභාවක් ඇති කරලා ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නීතිය ක්‍රියාත්මක කරන්න තත්ත්වයට අදපත් වෙලා තිබෙනවා. මම හිතන්නේ මේක ජයග්‍රහණයක්. මෙය රටේ ජනතාව ලබාගත් ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය ක්‍රියාත්මක කරන්න මේ ජයග්‍රහණය ලබා ගන්න අපිට අවකාශය අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ වර්තමාන ආණ්ඩුව නොසිටින්. මොකද මේ වර්තමාන ආණ්ඩුව තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඒ පරිසරය ලබා දුන්නේ, ඒ නිදහස ලබා දුන්නේ, ඒ නීතිය අකුරට ඉෂ්ට කරන්න දේශපාලන බලපුළුවන්කාරකම් වලට, දේශපාලන ඇඟිලි ගැසීම් වලට ලක් නොකොට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. මැති ඇමතිවරුන්ව ගෙනල්ලා ප්‍රශ්න කරන්, ඔවුන්ගේ විස්තර සහ ඒ දේවල් සොයා බලන්න, ඒ විමර්ශන කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්කම ඒ පරිසරය නිර්මාණය වුණා. හැබැයි අපිට මතක් වෙනවා එදා පැවතිච්ච ආණ්ඩුව තුල මේ කෝප් කමිටු වාර්තාවත් එක්කත් ගත්තාම ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරද්දි ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කොයි ආකාරයේද මේ රටේ ඔවුන්ගේ දේපලක් හැටියට, ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් හැටියට භාවිතා කරේ කියලා. ශ්‍රී ලංකන් එයාලයින් එක, එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ රටේ ජාතික ගුවන් සේවය, එහෙම නැත්නම් නැෂනල් එයාලයින් කරිය එක, මේක එදා තිබුණේ එයා ලංකා කියලා තමයි අපි හැඳුන්වුවේ. ලෝකයේ හොඳම ගුවන් යාන අතර ශ්‍රී ලංකන් එයාලයින් එක කලින් තිබුණු එයා ලංකා එක තිබුණා. ඉන් පස්සේ මේ පෞද්ගලීකරණයට යම් කොටස් ප්‍රමාණයක් පෞද්ගලීකරණයට ලක් වුණා. ඉන් පස්සේ එමිරේට්ස් සමාගමත් එක්ක ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කරලා මේ ක්‍රියාත්මක කරගෙන ගියා. මේ ක්‍රියාත්මක කරගෙන යනකොට එමිරේට් සමාගම ඉතාමත් දියුණු තාක්ෂණයත් එක්ක, හරි කළමනාකරණත්වයක් එක්ක ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෝකේ බවලන ගුවන් සේවයක් හැටියට පවත්වාගෙන ගියා. ඒකත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ රටේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන එක රට ලෝකෙට කියන්න. ඒක ඇත්ත, යම් කිසි කොටස් ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයකට තිබුණට අපේ ලංකාවට ඒ ගුවන් සේවයෙන් ලොකු අභිමානයක් තිබුණා. ඒ වගේම මට කාලය නැති හින්දා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපෙන් අහිමි වුණේ කොහොමද කියන එක පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව දන්නවා එදා පැවතිච්ච ආණ්ඩුව මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මොන ආකාරයෙන්ද නැවත වතාවක් අපි ගත්තේ බිලියන ගාණක් පාඩු හැටියට එමිරේට්ස් ගුවන් සේවයට අපිට ගෙවන්න උනාද කියන එක පිළිබඳව අපේ රටේ ජනතාව දන්නවා. මේ අය මේ ගුවන් සේවය නැවත වතාවක් අරගෙන මේකේ සභාපතිවරයා හැටියට පත් කරේ හිටපු ජනාධිපතිතුමාගේ ඥාතියෙක්, බිරිඳගේ සහෝදරේ. ඔවුන් මේ ගුවන් සේවය තමන්ගේ පෞද්ගලික ගුවන් සේවයක් හැටියට තමයි කටයුතු කරේ. රට යනකොට, විදේශ සංචාරවලට යනකොට ගුවන් යානාව පිරෙන්න තමන්ගේ සහෝදරයෝ, මිත්‍රයෝ, ගෝල බාලයෝ අරගෙන ගියා. ඒ අරගෙන ගිහිල්ලා මේ ගුවන් යානය දිනෙන් දින පාඩු ලබන ගුවන් යානයක් බවට පත් වෙන්න පටන් ගත්තා. තමුන්ගේ සභාපතිවරයාගේ පෙම්වතියගේ ගමන් යන්න මේ ගුවන් යානා භාවිතා කරන්න පටන් ගත්තා. තමුන්ට ඕන කියන දේවල් මෙහෙට ගෙන්න ගන්න අවශ්‍ය කරන ආකාරයෙන් වැඩ කටයුතු කරා. ඒ නිලධාරී මණ්ඩලයන් වලට කළමනාකරණ කටයුතු කිරීම සඳහා තමන්ට උදව් කරපු දේශපාලන වරදාන වරප්‍රසාද තියෙන පුද්ගලයෝ පාත් කරා. මේ ගුවන් යානාව මේ ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානා සමාගම දිනෙන් දින පසුබාන්නට පටන් ගත්තා. 2008 ලාභ ලැබපු ගුවන් යානාව ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් යානා සමාගම 2013 වෙනකොට අවුරුද්දකට 32000ක් මිලියන 32000කට වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ආයතනයක් බවට පත් වුණා. මේ රටට බරක් වෙච්ච ආයතනයක් බවට පත් වුණා. ඒ වගේම අපේ ප්‍රෞඩ ශ්‍රී ලංකන් එයාලයින්ස් එහෙම නැත්නම් ජාතික ගුවන් සේවය අපිට ලැජ්ජ හිතන යන්න බැරි ගුවන් සේවයක් බවට පත් වෙන්න ගත්තා. ඒකට වැඩ කරන කට්ටියව ගත්තේ තමුන්ගේ හිතවත්තු තමුන්ට යම් කිසි ඵල ප්‍රයෝජනයක් තියන අය. ඒ අය ඒ සේවාව ලබා දුන්නේ නැහැ. ඒකත් හරහා මේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අඩුපාඩු නිසා වෙනත් ලෝකේ රටවල් වල ඉන්න ඒ පිරිස් ලංකාවට එන පිරිස් වෙනත් ගුවන් යානාවලට එහෙම නැත්නම් වෙනත් සේවාවන් ලබා ගන්න කටයුතු කරා. ඒ තැනට වැටිච්ච ශ්‍රී ලංකන් එයාලයින්ස් එක තමයි අද අපි ගොඩ ගන්න උත්සාහ ගන්න ගරු සභාපතිතුමින්. ඒ ගොඩ ගන්න අවස්ථාවේදී අද ශ්‍රී ලංකන් ගුවන් සේවය මුදලටවත් ගන්න කිසිදු ආයතනයක් ඉදිරිපත් වෙන්නේ නැත්තේ එදා පැවතිච්ච රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත්පත් කරලා දුන්න ඉරණම කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාර්යය අවසන් වෙනවා.
ගරු සභාපතිතුමියනි, අපේ රටේ ජනතාවට මැද පෙරදිගට යන කාන්තාවන්ට මේ ලක්ෂරි එහෙම නැත්නම් ෆස්ට් ක්ලාස් ටිකට් අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. මොවුන් හැදුවේ ලක්ෂරි ගුවන් යානා මේ රටට ගේන්න. ඉතින් ඒක නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම පිළිබඳව. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි. අපි තරුණ මන්ත්‍රීවරු හැටියට ඉතිහාසය ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. අපි මේ රටට දැක්මක් හදන්න ඕන. අපේ රටට හදන දැක්ම වෙන්නට අවශ්‍ය වෙන්නේ මේ රටේ කුමන පාලකයෝ හිටියත් කුමන ආකාරයේ පාලකයෝ හිටියත් දූෂණය, අක්‍රමිකතා සහ නාස්තිය නතර කරන නව දේශපාලන ප්‍රවාහයක් කියන එක අපි පැහැදිලිව කියනවා. මේ යහපාලන ආණ්ඩුව අපි ඔප්පු කරලා පෙන්නවා අපේ වැරදිත් නීති ඉදිරියට ගේන්න පුළුවන් ආණ්ඩුවක් අපි බිහි කරා කියන එක. එහෙමනම් ඉදිරියේදී අපිට කටයුතු කරන්න තියෙන්නේ මේ රටේ දූෂණය, අක්‍රමිකතා සහ නාස්තිය නැති කරපු ආණ්ඩුවක් ඇති කරන එක තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒක තමයි අපි තරුණ මන්ත්‍රීවරු හැටියට එකතු වෙලා කරන්නට අවශ්‍ය වෙන්නේ කියන එක ප්‍රකාශ කරමින් ඒ දිනේදී කෝප් කමිටු වාර්තාවන් සුබදායි කෝප් කමිටු වාර්තා බවට පත්වේවි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට නිරෝෂන් ප්‍රේමරත්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ සභාපතිතුමියනි. අද ඉතාමත් වැදගත් දවසක් පාර්ලිමේන්තුවට. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ 7 වන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස. ගරු සභාපතිතුමියනි, මේ වන විට අපේ දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා කතා කරමින් අලුත් දැක්මක් ගැන රටට අදහසක් වෙන්න ඕනේ කියන ඉදිරිපත් කිරීම කළා. මම අද මේ ව්‍යාපාර පොදු ව්‍යාපාර කාර්ක සභා පිළිබඳ මේ වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේ මුලින්ම මම මතක් කරන්න කැමතියි, මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ දූෂණ, වංචා, හොරකම්, අක්‍රමිකතා, මිනිමැරීම්, පාතාලය, මේ වගේ තමයි කතා කරන්නේ. මේ දවස්වල වැඩිපුරම කතා වෙන මාතෘකාව මේවත් එක්කම මාකඳුරේ මදුෂ්. මම අද මේ විවාදය පටන් ගන්න වෙලාවෙම කතා කරන්න හිතුවේ මුජිමර් මන්ත්‍රීතුමා. මේ දවස්වල සමාජාල විබ්බඩවල ඔබතුමන්ලා දකින්න ඇති මේ දවස්වල ලොකු එකක් යනවා. නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මදුෂ්ගේ සල්ලි අරගෙන ව්‍යාපාර පටන් අරගෙන කළු සල්ලි සුදු කරනවා කියලා මන්ත්‍රීතුමාලා දකින්න ඇති මම විශ්වාස කරනවා. ගරු මුජිබර් මන්ත්‍රීතුමා, මාකඳුරේ මදුෂ් කියන්නේ ඇත්තම මාකඳුරේ නෙවෙයි මදුෂ්. මාකඳුරේ නෙවෙයි මදුෂ් ඇවිල්ලා කඹුරු පිටියේ. කඹුරු පිටියේ ගතාරේ වැලිහෙන්ගුඩු කුට්ටිය කියන ගම් කොටසේ තමයි මදුෂ්ගේ ගම තියෙන්නේ. මගේ පාසලේ ඉඳලා කිලෝමීටර් 1.5යි දුර. මම නැවතිලා හිටියේ මදුෂ්ලා ගම තිබ්බේ වැලිහෙන්ගුඩු කුට්ටියේ. මගේ ගම තිබ්බේ මගේ මාමගේ ගෙදර තිබුණේ වැලිහෙන්ගුඩු කුට්ටියත් එක්ක කුඹුරු යායක් තියෙන කුඹුරු යායෙන් එහා පැත්තේ තිබුණ බෝගහවත්ත කියන කොටසේ. මම උසස් පෙළ කළේ කඹුරු පිටියේ නාරන්දිණී ජාතික පාසලේ. ගරු සභාපතිතුමියනි, අපේ ගමේ හිටියා විනීතා සමරසිංහ ගුණසේකර කියන කාන්තාවක්. එතුමිය විවාහ වුණා දෙමළ තරුණයෙක් එක්ක. පොලිසියේ රැකියාව කළා. ඊට පස්සේ දෙමළ තරුණයෙක් එක්ක විවාහ වුණා. පසුකාලීනව කොටි LDD සංවිධානයේ පොලිස් ප්‍රතිවරයා බවට පත් වුනේත් දේශපාලන අංශයේ නායකයා බවට පත් වුනේත් නඩේෂන් කියන කොටි දෙමළ තරුණයා තමයි එදා තරුණයා තමයි නඩේෂන් බවට පත් වුනේ LDD සංවිධානයේ. හැබැයි නඩේෂන් විවාහ වෙලා හිටියේ අපේ ගමේ හිටිය විනීතා සමරසිංහ ගුණසේකරත් එක්ක. LDD සංවිධානයේ කොටි ත්‍රස්තවාදය පරාද කරාට පස්සේ විනීතා සමරසිංහගේ ගෙදර මිනිසුන්ව අපි ගල් ගහලේ ලෙව්වේ නැහැ. විනීතා සමරසිංහ කොටි සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලනංශයේ නායකයාගේ බිරිඳ කියලා අපි මේ මිනිසුන්ගේ මගුලට මලගෙදරට පිරිත් ගෙදරට නොගිහිල්ලා හිටියේ නැහැ. මුජිබර් මන්ත්‍රීතුමා මට මතකයි වේලුපිල්ලේ ප්‍රභාකරන් මරුණට පස්සේ මම ඒකට ස්වාධීන රූපවාහිනී ප්‍රභාකරන්ගේ තාත්තා එක්කරගෙන ඇවිල්ලා පනාගඩ රෝහලේ ප්‍රතිකාර කරනවා. මට මතකයි මගේ ඇස් දෙකින් දැක්කා ප්‍රභාකරන්ගේ තාත්තා මැරිච්ච වෙලාවේ හමුදා සෙබළියෝ එකිගගහැඬුවා. ඒ ප්‍රභාකරන්ගේ තාත්තා මැරිච්ච වෙලාවේ මම සහභාගී වුණේ මාකඳුරේ මදුෂ්ගේ මගුල් ගෙදරට පාටියකට නෙමෙයි. මම ගියේ මම පුංචි කාලේ ඉඳලා දන්න මගේ තාත්තගරු සභාපතිතුමනි කඹුරුපිටිය ආඳපාන රෝහලේ අවුරුදු 17ක් රෝහල් කම්කරුවෙක්. මගේ තාත්තගරේ කඹුරුපිටියේ ඒ අවට ඉන්න මිනිස්සු කැත කුණු සෝදපු එක තමයි මගේ තාත්ත කලේ. මගේ තාත්තත් එක්ක ලොකු සම්බන්ධතාවයක් කඹුරුපිටියේ තිබුණා. ඊට පස්සේ මම කඹුරුපිටියේ ඉස්කෝලේට ආවා. මම ඉගෙන ගත්තා. කඹුරුපිටියේ මිනිස්සු අපිට අසීමිත වාදරය කළා. මදුෂ්ගේ මරකම් හරි මදුෂ්ගේ තියෙන ඒ කරන ඔහුගේ තියෙන පාතාල ක්‍රියාකාරකම් ඔහුගේ වැඩක්. මගේ මනුස්සකම කරු මන්ත්‍රීතුමා මගේ වැඩක්. ඒ මනුස්සකම මගේ වැඩක්. මම මේ පාර්ලිමේන්තුවේ කියනවා මදුෂ්ගේ තාත්තගේ මලගෙදරට ගියා ඒ මදුෂ් නිසා නෙමෙයි ඒ අවට අපිත් එක්ක ජීවත් වෙච්ච අපේ සහෝදරයෝ ඥාතියෝ හිතවත්තු නිසා. මම මේ වෙලාවේ කියනවා මදුෂ් මැරුණත් මදුෂ්ගේ මරණය ගෙනල්ලා ඒ ගතාර තිබ්බත් මම මදුෂ්ගේ මලගෙදරටත් යනවා. ඒකත් මගේ මනුස්සකම. ඒක මගේ මනුස්සකම. ඒ වෙන එකක් නෙමෙයි. ඒ මගේ මනුස්සකම නිසා. ඒකම මම කියන්න ඕනේ. දැන් මට මතකයි රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා මහා ලොකුවට දූෂණ වංචා අක්‍රමිකතා ගැන හොයන කියන කතා කරන මගේ කලා ලේදිවිච්ච මිනිහෙක්. මගේ ගෞරවයේ අඩුවක් නැහැ. නමුත් ඒ එතුමා හිතන විදිය පතන විදිය සහ දකින විදිය. ඊට පස්සේ රංජන රාමනායක මහත්තයා දාලා තිබ්බා Facebook wall එකේ සමාජ ජාලේ නිරෝෂන් ප්‍රේමරත්නගේ ට්‍රෙන්ඩි කියලා කඩයක් දැම්මා. ඒ ට්‍රෙන්ඩි කඩේ දාන්න ඉඩම ගත්තේ මිලියන් 2.2යි පර්චස් 40ක් ගත්තා. බිල්ඩින් එක හැදුවා කෝටි 8ක සම්පූර්ණ වේදමක්. කොහින්ද කෝටි 8ක් නිරෝෂන් ප්‍රේමරත්නට ට්‍රෙන්ඩි එක දාන්නේ? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මං පදිංචි වෙලා මගේ ගමේ අවුරුදු 34ක් අපේ ගෙදරට තාම ඔප්පුව නැහැ. අවුරුදු 34ක් පදිංචි වෙලා අපේ පවුල් අපේ ගමේ පවුල් 58ක් ඉන්නවා. ඒ 58 කාටවත් ඔප්පුවක් නැහැ. මට ඕන නම් ඒ ඔප්පුව ගන්න තිබුණා. හැබැයි මගේ අනිත් ගමේ ඉන්න 55ටම ඔප්පුව හම්බ වෙන දවසක තමයි මගේ ඔප්පුවත් මගේ ගෙදර ඔප්පුව ගන්නෙ මම. ඒක තමයි ඇත්ත. මගේ ලංකාවේ කොහෙවත් මට ඉඩ කඩන්නේ නැහැ. මම මේ ව්‍යාපාරය පටන් ගන්න මේ බිල්ඩින් එක ගත්තේ කුලියට. මේකේ අයිතිකාරයි ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක්. කුලිය ලක්ෂ 5යි. මම මේක කුලියට අරගෙන කුලිය ගෙවලා අරගෙන මුලින්ම කීමණියෙක් ගෙවලා මාස 6ක් තිබුණ ව්‍යාපාරය පටන් ගන්න බැරුව සල්ලි නැතුව. ඊට පස්සේ මම ඇවිල්ලා කතා කළා පාර්ලිමේන්තු බැංකුවට, ලංකා බැංකුවට කතා කළා. මම මුලින් කතා කළා මට සල්ලි ටිකක් ඕනේ, මට වත්කම් නැහැ මේක කරගෙන යන්න, ව්‍යාපාර කරගෙන යන්න සල්ලි ටිකක් ඕනේ කියලා. එසරේ කිව්වා එහෙම ණය දෙන්න බෑ කිව්වා. එහෙම ණය දෙන්න විදියක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මම 17 කල්පනා කරලා මගේ මිත්‍රයෙක් හිටියා තලවතුගොඩ සංගීත් කියලා. මම තලවතුගොඩට ඇවිල්ලා අවුරුදු 17ක් මගේ යාළුවෙක් හිටියා. මගේ යාළුව මට ඉඩම අවුරුදු 5කට ඉඩමක් දෙලා දුන්නා ලෝන් එක ගන්න. අවුරුදු 5කට ඉඩමක් දෙලා දුන්නා. ලංකා බැංකුවෙන් මේ පාර්ලිමේන්තු ශාඛාවෙන් මම ලෝන් එකක් ගත්තා. අදටත් ඒ ලෝන් එක 7,25,000ක් මාසෙකට මේ පාර්ලිමේන්තුවේ මේ යට පහළ තියෙන ලංකා බැංකුවට මම ගෙවනවා මාසෙකට ලංකා බැංකුවට ගෙවනවා. මේ සම්පූර්ණ මඩ හැදුවේ ගරු සභාපතිතුමියනි, ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ හිටියනම් මම කැමති අනුර කුමාර දිසානායක මහත්තයා, වී තේරත් මහත්තයලා නේ, ඊට පස්සේ විමල් රත්නායක මහත්තයලා මෙතන හිටියනම් කැමති. මම උදේ පාන්දර අනුර කුමාර දිසානායක මහත්තයා ළඟට ඇවිල්ලා පුටුවේ ළඟ ඉඳන් වාඩි වෙලා එතුමාට වචන ටිකක් කිව්වා. ගරු සභාපතිතුමියනි, ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මඩ හැදුවේ. නිර්මාණය කරේ ජනතා විමුක්ති පෙරමුණ. ගරු සභාපතිතුමනි අපි ජීවිතේ කවදාවත් හොරකම් කරලා නැහැ මුජිවර මන්ත්‍රීතුමා. මම ඕලෙවල් පන්ති ඕලෙවල් විභාගේ පාස් වෙනකොට මම නාට්‍යාමි වැඩේ කරනවා පොලේ. මාවරල පොලේ. නාට්‍යාමි වැඩේ කරනවා මම. ඕලෙවල් පාස් වුණේ එහෙමයි. මගේ ගෙදර 5 දෙනෙක් ඉස්කෝලේ ගියේ නැහැ. 4 වසරෙන් 5 වසරෙන් නතර වුණා. ඉස්කෝලේ යන ආර්ථිකයක් තිබුණේ නැහැ. පාරේ බහැලා යනකොට ගරු සභාපතිතුමනි බෝක්කුඩ පාරයින් ඉන්න මිනිස්සු ගල් වලින් ගැහුවා. ගල් වලින් ගහලා මගේ කුලය සම්බන්ධ විවිධ දේවල් කියලා ගල් වලින් ගැහුවා. කවදාවත් ආයෙ හැරිලා බැලුවේ නැහැ. ඒ පැත්ත දිහා කවදාවත් බලලා නැහැ. ඒ බැලුවේ නැත් ඉතර නතර වෙන්න වෙන නිසා කවදාවත් ඒ පැත්ත බලලා නැහැ. මම මහා පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වෙනකොට ගරු සභාපතිතුමනි මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ දෙන්නෙක් මගේ ගමේ චන්ද මධ්‍යස්ථානයට යන පාර දිගේ ලයිට් කණුවල මගේ කුලයට සම්බන්ධ බෙරෙල්ලුවා. බෙරෙල්ලල මූටද සර් කියන්නේ කියලා ඇහුවා. මූටද සර් කියන්නේ කියලා ඇහුවා. මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ඒක ඇහුවේ නැහැ. මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු මනාපණුනමදා 762ක් මට දුන්නා. මනාපණුනමදා 762ක්. මම දේශපාලනයට එනකොට ගරු සභාපතිතුමනි මම මගේ තාත්තට කියලා ආපු වචනයක් තිබුණා. මගේ තාත්තට මට කිව්වා පුතේ අපිට දේශපාලනේ හරියන්නේ නැහැ කියලා. මම හැබැයි අපේ තාත්තට මම වචනයක් කිව්වා. මම දේශපාලනය කරන කාලේ මගේ ජීවිතේ මම තීන්දු කළ ඉවරයි. මම දේශපාලනය කරන්නේ කොච්චර කාලයක්ද කියලා. ඒ මං තීන්දු කළ කාලයෙන් පිට එක දවසක්වත් මම දේශපාලනය කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ. කවදාවත් මේ පාර්ලිමේන්තුවේ මම එක ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් එක්ක කතා කළා මේ ව්‍යාපාර පොදු කාර්ක සභාව පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මං ඇහුවා සර් ලංකාවේ දේශපාලන ඊළඟට වෙන්න ඕනේ මොකක්ද? එතකොට කිව්වා පුතේ මේක ඉන්න ඔක්කොම ඉන් මේ ඉන්න ගොඩක් ඉන් හදන්නේ හම්බ වෙන මොකක් හරි ව්‍යාපෘතිකෙන් මේකෙන් මට කීයක් ගහන්න පුළුවන්ද කියලා බලන එක. මේක ඉන්න ඔක්කොම ඉන් කරන්නේ වැඩි හරියක් කරන්නේ මේකෙන් මට කීයක් ගහන්න පුළුවන්ද කියලා බලන එක තමයි මුලින්ම කරන්න මුදිවර මන්ත්‍රීතුමා. පළවෙනියෙන් ගහන්න කීයක් පුළුවන්ද කියලා බලන එක. ඊට පස්සේ තමයි ව්‍යාපෘතිය ගැන හිතන්නේ. ඔන්න දුන්න උත්තරේ මට මදුෂ්ල පෝෂණය කරන්න ඕනේ නෑ ගරු සභාපතිතුමනි. මට මදුෂ්ව සාධාරණීකරණය කරන්න ඕනෙත් නෑ. හැබැයි මදුෂ්ල මේ මහපොළවේ නිර්මාණය වෙන එක නවත්තන්න ඕන. මේ මහපොළවේ තුන්වෙනි පන්තියේ මිනිසුන්ගෙන් නිර්මාණය වෙන මදුෂ්ලා බිහි වෙන එක නවත්තන්න ඕන. වේලුපිල්ලේ ප්‍රභාකරන් කෙනෙක් බිහි වුණා. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ටිකක් විනාශයෙන් විනාශයට පත් වුණා. හැබැයි අපි අවසානයේ හිතුවද බැලුවද කවුද නිරීක්ෂණය කළ කිව්වේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහි වෙන්න හේතුව මේකයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහි වුණාට පස්සේ ක්‍රියාත්මක වුණේ මේකයි. වැරද්දුනේ මෙතනයි. වැරද්ද හඳුනාගත්තේ කවුද? වැරද්දක් හඳුනාගන්න බැරි වුණා. අපි තාම කතා කරනවා උස්බිටිකම්. තාම ජාතිවාදයක් ගැන කතා කරනවා. ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ රටේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ජාති ප්‍රශ්නයක් තියෙනවා. මගේ ගම මාවරල ගමේ අවුරුදු 7 දෙමළ කෙල්ලට කතා කරන්නේත් අවුරුදු 7 අහිංසක දෙමළ කෙල්ලට කතා කරන්නේ මුජිවර මන්ත්‍රීතුමා ආච්චි කියලා. ආච්චි මං කිව්වේ මම චන්දිලනකොට ලයිට් කණුවල ඉල්ලුවේ බෙර. මගේ සීයා දලදා වහන්සේට මගේ සීයලා දවුල් ගහපු එක මට ගෞරවයක්. මට එකමක් නැහැ. කාට හරි එක නොකල බුණාට එක ප්‍රශ්නයක් නැහැ. මේ රටේ මම මේ කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි. කොහේ හෝරි තැනක ඉඳලා මේ රට හැදෙන්න ඕන. හැදෙන්න තැනක් පටන් ගන්න ඕන. මාකදුර මදුස්ලා පිට උදව් ගත්ත, වැඩ කරගත්ත, වැඩ කෙරෙව්ව මිනිස්සු ඕන තරම් මේ පාර්ලිමේන්තුව ඇති. මං කියන්නේ මදුස් මේ මහපොළොවේ කරන්න ඕන එක දෙයක් තියෙනවා. මදුස් එල්ලලා මැරුවත්, විදුලි පුටුවේ තියලා මැරුවත්, ඒක නොවුණත් මදුස් මේ මහපොළොවේ දවසක මැරෙනවා. කොහේ හරි තරක ඉඳලා මැරෙනවා. ඒක තමයි ඇත්ත. මදුස් මැරෙනවා. එක්කෝ මැරුවත් නැතත් මොක වුණත් නැතත් මැරෙනවා. හැබැයි මදුෂ්ට කරලා යන්න පුළුවන් එකම දෙයයි ප්‍රභාකරන්ගෙන්වත් අපිට අහගන්න බැරි වුණ එක. කොහේ හරි තැනක ඉඳගෙන අනිවාර්යයෙන්ම මේ මහපොළොවට කියන්න ඕන කවුද උදව් කළේ, කොහොමද නිර්මාණය වුණේ, මොකක්ද හේතුව, කොහොමද මදුෂ්ල මේ මහපොළොවේ නිර්මාණය කියන එක. ගරු සභාපතිතුමනි මලගෙදර ගිය මට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ගැහුවා මදුෂ්යක සම්බන්ධයි කියලා. දවිපේ සහෝදරවරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා මෙතනදගෙන මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන කිව්වා මදුෂ්ගේ මලගෙදර ගියපු අය ගැන හොයන්න ඕනේ කියලා. ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මට කාවවත් සුද්ධ කරන්න ඕනේ නැහැ. හැබැයි මදුෂ්ල නිර්මාණය කරන ගමත් අන්න ඕන. කොහොමද මදුෂ් හැදුනේ? ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මදුෂ්ගේ අම්මා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සමාජිකාවක්. 1988 අවුරුද්දේදී රජයේ හමුදාව ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව මදුෂ්ගේ අම්මට වෙඩි තියලා මරනවා ගේ ඉස්සරහදී. வெடிதியில மரணமா, மறுவட பாசே தாத்தவின நோனக்கு நிக்கணுமா, தாத்த தவ நோனுக்கு நிக்கணுமா, ஹதாகன்னி பவுலி அனித் மினிசு. ஹபே ஜனதா விமுக்தி பெருமுனே கௌரவ கிஹில்லா தமங்கே சாமா மரிச்ச சாமாஜிகாவகே சாமாஜிகாவகே பவுல மினிசு கொஹமது இன்னே கிலே பெலுவேனே. ஏம பெலுவனாங் ஜவ்யபே கிஹில்லா தமங்கே சாமாஜிகாவக் வெடி தியலா பிரேமதாஸ் ஆண்டுவே மரண கொட யுஎன்பி கே மரண கொட ஜவ்யபே கிஹில்லா பலான்னு திபுன மதுஷிகே கேதர. ஹபே மதுஷ்ல நிர்மாணே கலை கௌது கலு மூலாசனாரு மந்திரி துமேனி ஜப்பானேட பரமாணு போம்பு தானகுட்ட அமெரிக்கன் காரயா பரமாணு போம்பு தானகுட்ட பரமாணு போம்பின் பஸ்ஸே வசர கரணாவக் ஏகே பிரதிபல திக்கஸ்மின் திபுனா அதடத் ஏக தியனவா ஜனதா விமுக்தி பெறவுன ஏதிகல பீஷனே பிரதிபலயக் தமை மதுஷ்கே நிர்மாணய மதுஷ்கே நிர்மாணய மதுஷ் நிர்மாணய கலே ஜவிபே தேசபாலனே பேமதாஸ் ஆண்டுவே ஏ ஏ தரு நெகிட்ட நெகிட்ட தருணையாட கஹப்பு விதியே வரத்த ஏனிசா தமை மதுஷ் நிர்மாணய உனே. ஏ ஹிந்தாய் ஹபே அது மம கேனவா மதுஷ்கே தாத்தகே மலகெதரட்ட கியாம ஜவிபே மட கஹனவா மதுஷ்யக்க சம்பந்தாய் கியலா கரு மூலாசனாருட மந்திரி துமேன மங் எகக் கியனோ மே பார்லிமென்ட் இந்தகென மே பார்லிமென்ட் இந்தன் எகக் கியனவா மகே லுக்கு ஐயா மே பார்லிமென்ட் வெங் எலியட பெஸ்ஸாம கரு மூலாசனாருட மந்திரி துமேனி மகே லுக்கு ஐயா மீட்டர் 500க் தூரம் இந்தன் மே கிம்புலவல ஹந்தியே கிம்புலவல கிம்புலவல லகிந்தன் அவுருது 6க் திசே வடே பதினவா அவுருது 6க் திசே மகே லுக்கு ஐயா வடே பதினவா அத்தல மே மே கதா கரன பால மல்லி பார்லிமென்ட்வே கதா கரன மே விலாவே அத்தல தெல் லிஹிச் அத்தலி மகே ஐயா பார்லிமென்ட்வே மீட்டர் 500 தூரம் கிம்புலவல ஹந்தியின்தன் வடே பதினவா வடே பதினவா. அப்படி ஜீவிதே கவதாவத் ஹொரக்கம் மெரக்கம் கலனே புலத் கொலையக் மினிஹெக்கே வத்தகின் கடாகிறனே அப்படி ஜீவிதே அப்படி ஹொரக்கம் கலனே மே பார்லிமென்ட்டுட்டாவே அப்படி தமுன்னாசேலா தமுன்னாசேலாகே தேசபாலன சிந்தனை மே பஹபொலுவே கிரியாத்மக கரான நிமே அப்படி ஆவே தமுன்னாசேலாவகே வேட கரான நிமே தமுன்னாசேலா ஓணு தேயக் கரான மங் அனுரகுமார் ஜானாகே மஹத்தரத லங்கட கிஹில கிவ்வா தமுன்னாசேலா மனுஷ்யத்தே ஹரேன மே மஹபொலுவே வபுரான்னே மொனோது கியல மங் ஹெவ்வா மனுஷ்யத்தே ஹரேன மொனோது வபுரான்னே ஜாதி பேத குல பேத ஆகம் பேத மே சியாலம் வபுரான் தேசபாலனத்தை விசின் கரு சபாபத்து மீன் மே தேசபாலனத்தை விசின் லோகே கதா கரண்ணே மேன கொட கரு சபாபத்து மீன் லோகே வின ரட்டவால் வல கதா கரண்ணே ஈலங்க அபியோக கென சுபாவிக விபத் பாரிசரிக சாதக லோக கோகே உணுசும் வீம மேவ கென லோகே கதா கரண்ணே அமெரிக்காவே ரீன 57 உஷ்ணத்தை அடுனா ட்ரம்ப் மொகத கிவ்வே ட்ரம்ப் கிவ்வா ஏக விஹிலுவட அரகன ட்ரம்ப் கிவ்வா லோக உணுசும் வெனவகேனவா மென்ன ரின 57 மே கியலா ஏக ஹாஸ்யட கத்தா தம் ஹாஸ்யட கத்தா அபே நாயகி மொனோத கதா கரட் மகானவகரு சபாபத்து மீனி மே பார்லிமென்ட்வே மொனோ தவசேத மினிசு கென மே பார்லிமென்ட்வே கதா கலே மொனோ தவசேத மினிசு கென கதா கலே மே ஹம அத மே வியாபார காரக சபாவித் கதா கரே ஏக ஏக கினாட அங்கில திக்கர கனிம விතරයි தே பத்தர அங்கில திக்கர கனிம விතරයි வெனமு கோவத் கதா கரி நே ஹபேய் மேரட ஹதன்ன பெரிது கரு சபாபத்துவினி மேரட ஹதன்ன புலுவாம் அவங்க பப்புவாயி ஒலுவாயி தெகம தியன மினிஹெக் காவோ தவுருது 10යි மேரட ஹதன்ன யான்னு அவுருது 10යි මොකක්ද වෙලා තියෙන්නේ 1978 වෙනකන් ගරු මුජිබර් රහමන් මන්ත්‍රීමා අපි ඉගෙන ගත යුතු දැනගත යුතු සත්‍ය අපි නිදහස ගන්නකොට පවුම් 120 පවුම් රම්පවුම් 100,000 කෝටි 120,000ක් විතර රටක් මේක හැබැයි නිදහසෙන් පස්සේ අපිට මොකද උනේ නිදහස ලබා ගන්න ඔක්කොම එක පොරේට ගිහිල්ලා නිදහස ගන්න එකට සටන් කළා නිදහසෙන් පස්සේ අපි ඔක්කොටම වෙන වෙනම දිනා ගන්න තියෙන දේවල් වෙනුවෙන් සටන් කළා ඒ වෙනුවෙන් සටන් කළා 78 ව්‍යවස්ථාව ඊළඟට ආව හොරුන් මංකොල්ල කාර්යයන් කුඩු මද්‍රව්‍ය සියල්ල මේ මහ පොළොවට ගේන ව්‍යවස්ථාව ගෙනාව පාර්ලිමේන්තු තුල සම්මත කළා අවසානයේ හොරුන් නිර්මාණය වුණා මම මේ පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ කියන්නේ කැමති ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමියනි 77 න් පස්සේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ මේ රටේ හදනකොට ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අර මුදලයි දෙනවා ආධාර ආධාර දෙනවා ආධාර ගලාගෙන එනවා හැබැයි ව්‍යාපෘතිය ඉස්සරහට යන්නේ නැහැ ඒ නියෝජිතෙක් ලංකාවට එනවා එවන සල්ලි වලට මොකද්ද කරන්න කියලා බලපන් ගිහිල්ලා නියෝජිතෙක් එවනවා නියෝජිතය වාර්තාවක් හදලා යවනවා ලෝක බැංකුවටයි ජාත්‍යන්තර මූල්‍ය අර මුදලටයි මොකද්ද වාර්තාව වාර්තාව තමයි අපි එවන ලද මුදල් වලින් 140ක් වියදම් කර ඇත අනිත් 160 නිලධාරීන්ගෙන් සහ ඇමතිවරුන්ගේ සාක්කු වියදමාගෙන ඇත ඔන්නා පෙරට හදපු විදිය ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමියනි කරන්න තියෙන වැඩ දෙකයි මේ රට හදනවා නම් කරන්න තියෙන වැඩ දෙකයි එකක් පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් හදන එක විතරයි අනිත් පැත්තේ නීතිමය ව්‍යුහය වෙනස් කරන එක විතරයි මුජිබර් මන්ත්‍රීතුමා හොරෙක් 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 නිර්මාණය වෙන හිල් ටික වහන්න විතරයි තියෙන්නේ. හොරෙක් එළියට ආවට පස්සේ හොරෙක් කොහම හරි එළියට පැනනොත් එළියට පැනන හොරා නීතිමය රාමුව ඇතුලෙන් කොටු කරගන්න පුළුවන් නීතිමය විල වෙනස් කරන එක විතරයි තියෙන්නේ. ඒ දෙක විතරයි කරන්න තියෙන්නේ. කරන්නේ නැහැ. ඇයි? ඇයි කරන්නේ නැත්තේ? කරන්න බෑ. බලය තියාගන්න ඕන. බලය තියාගන්න ඕන. යහපාලනය කියලා නේ ගරු මුජිවර් මන්ත්‍රීතුමා මේ කාවේ. අපේ පපුවේ තිබුණ නැද්ද ඇත්තට මේ යහපාලනයක් හැදෙයි කියලා? අපේ පපුවේ තිබුණා. වෙච්ච යුද්ධෙන් පස්සේ රට හදාගෙන ගොඩනැගිල්ල ආපු විදිය ඇතුලේ යම් යම් මොනවා හරි ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න වලට ජනතාව අනිත් පැත්තට උත්තරයක් දුන්නා. බොරු හෝ මොන හරි අවලාද හෝ මොකක් හරි හේතුවක් නිසා අපි හිතුව හැදෙයි කියලා. මහා බැංකුවේ හොරකම කරනකොට මුජිවර් මන්ත්‍රීතුමා හෘද සාක්ෂිය ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහෙද හිටියේ? හෘද සාක්ෂිය ඇතුලේ කොහෙද හිටියේ? තමුන්නාසල හෘද සාක්ෂිය ඇතුලේ කොහෙද ඉන්නේ? ඒ කාගේ සල්ලිද? ඒ කාගේ සල්ලිද? ඒ මේ මහ පොළවේ අපේ මිනිසුන්ගේ තුන්වෙනි පන්තියේ අපේ මිනිසුන්ගේ සල්ලි. අපේ මිනිසුන්ගේ සල්ලි. ඒව දැන් කොහෙද තියෙන්නේ? මදුෂ් කියන මහා උදම්මනනවා දැන්. මාගදුන මදුෂ් කියන උදම්මනනවා. තමුන්නාසල මතක තියාගන්න මේ රටේ හරි නායකයෙක් නම් ඉන්නේ. හරි නායකයෙක් නම් ඉන්නේ. ඇලෝසියස්ලා රට යන විදියක් නැහැ. මේ රටේ නීතිය ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ නීතිය ගැන ප්‍රශ්නයක් මට තියෙනවා. මේ රටේ නීති පොත ගැන ප්‍රශ්නයක් වගේම නීතිය ක්‍රියාත්මක කරන ඒ පුටුවල වාඩි වෙලා ඉන්න විනිශ්චයකාරවරු ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. සාධාරණේ කොහේද මුජිවර් මන්ත්‍රීතුමා තියෙන්නේ? සාධාරණේ කොහේද? කොහේද සාධාරණේ තියෙන්නේ? කොහේද යුක්තිය තියෙන්නේ? යුක්තිය කොහෙද තියෙන්නේ? යුක්තිය කා වෙනුවෙන්ද තියෙන්නේ? කොහොම මේ මහපොළොවේ මිනිස්සුන්ට යුක්තිය? යුක්තිය කාගෙන්ද ඉල්ලන්නේ? කවුද යුක්තිය දෙන්නේ? හැමදාම මිනිස්සු රවට්ටපු එක විතරයි කලේ. මම එකක් කියනවා මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා සියලු දෙනාටම එකක් කියනවා. මං මදුෂ් උදව් කළා කියලා කිව්වා. මට පුළුවන් වුණොත් මදුෂ්ලා නිර්මාණය කරන එක නෙමෙයි, මට කවදා හරි පුළුවන් වුණොත් මදුෂ්ලා වෙනුවට මේ රටට ආදරය කරන, මේ රටේ මිනිසුන්ට ආදරය කරන ඇත්ත මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවනවා මට පුළුවන් වුණොත් දවසක. මට පුළුවන් වුණොත් ඒක කරනවා. මේ සමාජය තමුන්නාසේලා කොයිතරම් වහලා තිබුණත් මේක නිරාවරණය වෙන දවසක් එනවා. මිනිසුගේ ඇත්ත හෘද සාක්ෂිය එළියට පයින්න දවසක් එනවා. ඒක එළියට පනිනවා. දරාගෙන ඉඳලා දරාගෙන ඉඳලා හොඳම පීඩන ඇතුලේ හොඳම සද්දෙත් එළියට එනවා. තමුන්නාසලට මේ වටපිටාවේ දැන් එකක් දෙකක් ඇහින්නේ පෙරහැරේ කසහද්ද විතරයි. තාම කසකාරයෝ ටික විතරයි පෙරහැර එනවා. මේ අන්තිම අවුරුදු 10 කරු සභාපතිතුමනි මේ රටේ මේ වංචනික ජඩ ප්‍රෝඩාකාර රැවටිලිකාර මිනිහා ගැන නොහිතන දේශපාලන අන්තිම දසවසර මේ ගෙවිමින් පවතින්නේ. මේ අන්තිම දසවසර මං කියනවා මේ පාර්ලිමේන්තු ඉන්න බහුතරයක් ඇමතිවරුන්ට, හොරගම් කරපු ඇමතිවරුන්ට කෝටි ගණන් හොරගම් කරලා විලි ලැජ්ජ නැතුව අහිංසක මිනිසුගේ රුපියල් 2 බදු ගහපු සල්ලි විලි ලැජ්ජ නැතුව හොරගම් කරලා හොඳම හෝටල් වලින් කාල බීලා සැප සුර සැප විඳලා මේ ඉන්න ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට මම කියනවා තමුන්නාසලා අනිවාර්යෙන්ම මම බෞද්ධෙක්, බෞද්ධ දර්ශනයට අනුව තමුන්නාසලා ඉපදෙන්නේ ඊළඟ ආත්මේ බල් කුකුල්ලු ඌරෝ හරක් වෙලා ඉපදිලා මේ රටේ මිනිස්සුම තමුන්නාසලාගේ ජීවය ආහාරයට ගන්නවා. ඒක තමයි ඇත්ත අපේ දර්ශනයට අනුව. ඒ නිසා කරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, මම තමුන්නාසෙට මුලින් මතක් කරනවා අද මේ කෝප් කමිටු වාර්තාව ඇවිල්ලා කෝප් කමිටුව ඉදිරිපත් කරන වාර්තාව. හැබැයි කෝප් කමිටුව ඉදිරිපත් කරපු කිසිම දෙයකට ලැබිච්ච ප්‍රතිඵලයක් අපි දැකලා නැහැ. කෝප් කමිටුවෙන් කිව්වා තෙල් ටැංකි තව 16ක් තියෙනවා ත්‍රිකුණාමලේ. මේ තෙල් ටැංකි 16 අපිට පාවිච්චි කරන්න පුළුවන්, කෝටි ගණනක් අපිට ලාභ ලබා ගන්න පුළුවන්, අපි මේක ක්‍රියාත්මක කරගමු කියලා. අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්දියාවට දෙන යෝජනා කළා. මම කියන්නේ මේ රට හදන්න නම් ඇත්ත උවමනාව තියෙන, සත්‍ය තේරුම් ගත්ත, ඇත්ත දර්ශනයක් සහිත මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරේවා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට සුබ ප්‍රථමින් මන් නිහඬනවා. සියලු දෙනාට ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට මුචිව රහුමන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම අද අපි මේ කෝප් කමිටුවේ වාර්තාව ගැන 2017 සිට 2017-09 දක්වා මේ වාර්තා පිළිබඳ කල්තබන යෝජනාවට කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා විශේෂයෙන්ම දැන් මේ කෝප් කමිටු වාර්තාවල් ගැන අපි කතා කළාම අපිට මේකේ හොඟක් වෙනස්කම් දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පත් කරලා පහුගිය කාලෙම මේ වார்த்தාවල් ගැන අපි කවුරුත් කතා කරේ නැහැ. විශේෂයෙන්ම 2015ට කලින් ඒ තිබිච්ච ආණ්ඩුව මේ වගේ වார்த்தාවල් ඉදිරිපත් කරාට මේ එක වார்த்தාවක්වත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරේ නැහැ. ඒ හැම එකක්ම වார்த்தාවකින් වත වගේ ඒ වார்த்தාවල් කෙලින්ම කාමරවල නැවතුණා, ඒව එළියට ආවේ නැහැ. දැන් අපි 2015 අපේ ජයග්‍රහණයත් එක්ක මේ මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි යාපාලන ආණ්ඩුවක් ගැන තමයි කතා කරේ. අපි තවම ඒ ගැන කතා කරනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ යහපාලන ආණ්ඩුව තුල මේ පොදු කාරක මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අපි කලින් හිටියට වඩා එක ක්‍රියාශීලී පොදු ව්‍යාපාර කාරක සභාව බවට පත් කරන්න. දැන් අපි මේ ආණ්ඩුව තුල අපි විශාල වශයෙන් ඡන්ද ව්‍යාපාරවලදී අපි දූෂණය වංචාව ගැන අපි කතා කළා. අපි දූෂණ වංචාව ගැන කතා කරලා රජයක් හැටියට ඒව නවත්තන්න පුළුවන්, ඒව අවම කරන්න පුළුවන් උත් පියවර අරන් තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා ජනාධිපති දූෂණ වංචාහ අල්ලස් දූෂණ කොමිෂම සක්‍රිය කිරීම, ඒවට අවශ්‍ය බලතල ලබා දීම, ඒව ස්වාධීනව වැඩ කරන්න පුළුවන් අවස්ථාව ඒකට ලබා දීම, ඊළඟට ඒක වැඩ කරන නිලධාරීන්ට අවශ්‍ය සම්පත් ඔවුන්ගේ පඩි ඒව ඉහළ දැමීම හා යම් කාරණා ගැන රජය පෞගිය කාලා උනන්දුවෙන් වැඩ කළා. ඊළඟට ජනාධිපතිතුමා යටතේ තියෙන ජනාධිපති විමර්ශන කොමිසම ඒක ක්‍රියාකාරීත්වයක් ඒක මේ රටේ ක්‍රියාකාරී කොමිසම බවට ඒක පත් වුණා. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම දැන් මේ අපි කතා කරන වංචා දූෂණ නඩු ගැන කතා කරාම අපිට තියෙනවා විශාල වශයෙන් මේ රටේ නඩුවක් දැම්ම මේ නඩුවක් ඉවර වෙන්න අවම වශයෙන් අවුරුදු 15,000ක් විතර ගත වෙනවා මේ රටේ. අපිට මේ වංචා දූෂණ සම්බන්ධව තියෙන නඩු අහන්න පුළුවන් අධිකරණ කීපයක් අපි නිර්මාණය කළා. ඒ නිර්මාණය කරලා ඒව හැමදාම නඩු අහන තත්ත්වයට ඒ අධිකරණ පත් කරන්න ඕනේ කියලා ඒකට අවශ්‍ය නීතිමය කටයුතු කරලා අද ඒ තත්ත්වය උදා කරලා තියෙනවා. දැන් අපි මේ පොදු ව්‍යාපාර කාරක සභාව පිළිබඳව බැලුවත් අපිට මට කලින් කතා කරපු අපේ ලසන්ත අලගේවන මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව කිව්වා මේ පොදු ව්‍යාපාර කාරක සභාව පිළිබඳ කාරක සභාවෙත් බහුතරයේ තියෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අපිට අවශ්‍ය නම් අපේ ආණ්ඩුවේ තියෙන දූෂණ වංචා වහන්න අපිට පුළුවන් තිබුණා අපේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්න ඒකේ සභාපති හැටියට. අපි 2015 ඉඳන් ඒකේ සභාපතිවරයා හැටියට අපි අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හඳුන්නැති මන්ත්‍රීතුමාව ඒකේ සභාපතිවරයා හැටියට පත් කරා. ඒ සභාපතිවරයාට පත් වෙලා එතුමා විශාල කාර්යභාරයක් කරා. අපි දැක්කා මහ බැංකු සිද්ධියේදී මේ රජයට එල්ල වෙන තියෙන මේ ඒක තමයි තියෙන විශාලම චෝදනාව. ඒ චෝදනාවත් හංගන්න ආණ්ඩුව මැලියුනේ ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. විශේෂයෙන්ම මේ වார்த்தාව මේ මහ බැංකු වார்த்தාව ඉදිරිපත් කරා පාර්ලිමේන්තුව තුල අපි විවාද කළා. ඊළඟට ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා. ඒ කොමිසම හරහා විශාල විමර්ශනයක් කරා. විමර්ශනය කරලා අගමැතිතුමා පවා ගිහිල්ලා කොමිෂමේ කට උත්තර ලබා දුන්නා. ඇමතිවරු කට උත්තර ලබා දුන්නා. එක ඇමතිවරයෙක්ට චෝදනා එල්ල වුණාම ඒ ඇමතිවරයා එතුමාගේ ඇමතිකමෙන් ඉල්ලා අස්සුණා. මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්සුණා රවි කරුණානායක ඇමතිතුමා. මෙන්න මේ වගේ දේශපාලන වශයෙන් විශාල වෙනස්කමකට භාජන වූ පරිසරයක් ගොඩනගලා තියෙනවා. අගමැතිවරයෙක් කියලා පළවෙනි වතාවට කොමිසමක් ඉදිරියේ එතුමා කට උත්තරයක් ලබා දුන්නා. ඊළඟට ජනාධිපතිතුමා ඒ පත් කරපු කොමිසම ඒ වார்த்தාව දැන් අද වෙනකොට විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඊළඟට CID එක විමර්ශනයක් කරලා අද නඩු පවරලා තියෙනවා. අද උසාවියේ නඩුවක් යනවා. එතකොට අද උසාවියේ නඩුවක් පවරලා අද ඒකේ ඒ ව්‍යාපාරික ආයතනයේ හිටපු අය මාස ගණන් අවුරුදු ගණන් වුණ අත්අඩංගුවේ හිටියා. අද අප අපිට නිදහස් වෙන්න පුළුවන්. තවම ඒ පිළිබඳ නඩුව ඉවර වෙලා නැහැ. එතකොට මෙහෙම 2015 පස්සේ මේ වෙනස්කම හදලා තියෙනවා. දැන් අපි දැක්කා අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ කෝප් වார்த்தාවල් කීපයක් නිකුත් වුණා. එක වார்த்தාවක් පිළිබඳ මේ පාර්ලිමේන්තු විවාදයක් කළේ නැහැ. එක වார்த்தාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා නැහැ. ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම වහගෙන හිටියා. අපිට මතකයි එදා විශේෂයෙන්ම අපේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රි ඇමතිතුමා ඒ කාලේ එතුමා ඇමතිවරයෙක් හැටියට ක්‍රියා කරනකොට එතුමා කෝප් කමිටුවේ සභාපති හැටියට 2007 පත් කළා. පත් කළා එතුමා ඒ ආණ්ඩුවේ තියෙන වංචා දූෂණ ඒවා හොයනකොට ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව එතුමාව බලපෑම් කරලා එතුමාව කෝප් කමිටු සභාපතිකමෙන් එතුමාව අයින් කරලා ඩියු ගුණසේකර මැතිතුමාව පත් කළා. දාද අපි එහෙම නෙමෙයි. අද අපි හඳුන්නේති මන්ත්‍රීතුමාව කෝම් කමිටුවේ සභාපති හැටියට පත් කරලා තියෙනවා. එතුමා 2015 ඉඳන් වැඩ කරගෙන යනවා. අපේ ආණ්ඩුවේ තියෙන යම් යම් අඩුපාඩු තියෙනවා නම් යම් ගැටලු තියෙනවා නම් වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා මුලසුන දරාගෙනවද හොයන්න පටන් අරන් තියෙනවා. එතකොට මේක තමයි අපි 2015 පස්සේ ඇති කරපු වෙනස. අපි දන්නවාද අපේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු කීප දෙනෙක් උසාවිය යනවා. විශේෂයෙන්ම රංජන් රාමනායක ඇමතිතුමාට විරුද්ධව ශේෂ්ඨාධිකරණයට අපහාස කරයි කියලා නඩු කීපයක් එතුමාට වැරදිලා එතුමා ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණත් අද එතුමා උසාවිය යනවා. එතකොට අද අපි හිටියට වඩා යම් තැනකට අපි අද ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ වංචා දූෂණ ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඒ කෝප් කමිටු වාර්තාව ගැන සාකච්ඡා වුණේ නැහැ. ඒ කාලේ ඇමතිවරු කරපු වංචා දූෂණ හෙළිදරව් වුණාම ඇමතිවරු ඉල්ලාසුනේ නැහැ. ඇමතිවරුන්ට විරුද්ධව උසාවියේ නඩුවක් දැම්මේ නැහැ. අඩුම ගානේ ඇමතිවරු තියා ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී කෙනෙක්ටවත් එදා නඩුවක් දාන්න එදා පොලිසිය බය වුණා. එහෙම තත්ත්වයක් එදා මේ රටේ තිබුණා. අද වෙනකොට ඒ තත්ත්වය අද වෙනස් වෙලා තියෙනවා. අද පොලිසියට වැඩ කරන්න පුළුවන් ස්වාධීනව තීන්දු තීරණ ගන්න පුළුවන්. අද පොලිසිය පොලිස් කොමිසමක් යටතේ අද වැඩ කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා තියෙනවා. අද අධිකරණය ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තත්ත්වය අධිකරණය අද නිර්මාණය කරලා තියෙනවා. අධිකරණයට අද අරලියගහ මන්දිරේ ඉඳන් ටෙලිෆෝන් කෝල් යන්නේත් නැහැ. වෙනතනක් ඉඳන් ටෙලිෆෝන් කෝල් යන්නේත් නැහැ. අධිකරණයේ තීන්දු වෙනස් කරන්න කාගෙවත් බලපෑම් යන්නේත් නැහැ. අද අධිකරණයේ ස්වාධීනව වැඩ කරනවා. ඒතොර අද ආණ්ඩු පක්ෂයටත් අපි දැක්කා අපිට විරුද්ධවත් අද අධිකරණ තීන්දු ලැබිලා තියෙනවා. ආණ්ඩුවට විරුද්ධව තීන්දු ලැබිලා තියෙනවා. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට විරුද්ධව තීන්දු ලැබිලා තියෙනවා. එතකොට අද එහෙම වැඩ කරන්න පුළුවන් පරිසරය ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව අද නිර්මාණය කරලා තියෙනවා. ඒක තුල අඩුපාඩු තියෙනවා. අපි නැහැයි කියලා කියන්නේ නැහැ. ඒ අඩුපාඩු හදාගත යුතුයි. ඒක තමයි මම මේ කතාවට අවතීර්ණය වෙන්නේ. විශේෂයෙන්ම අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා ලොකු අඳෝනාවක් කරා. ඒ අඳෝනාව අහන් හිටියම මට තේරුනේත් නැහැ. එතුමා පටන් ගත්ත තැනෙන් නෙමෙයි එතුමා කියලා අවසන් කරේ. එහෙන් මෙහෙන් කියාගෙන අන්තිමට එතුමා අර එතුමාට ඉල්ල වෙලා තියෙන චෝදනා ටිකට එතුමා පිළිතුරු දීලා අන්තිමට සුපුරුදු දේශපාලන කතාවකින් එතුමා අවසන් කරා. එතුමා නියෝජනය කරපු පෞගිය ආණ්ඩුවේ වංචා දූෂණ මේ අද මේ ඉදිරිපත් කරලා තියෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක ස්වභාවයේ මේ වார்த்தාවේ තියෙනවා. එයා ලංකාවේක කොහොමද පාඩු උනේ? එයා ලංකාවේකේ රැස්වීම තිබ්බේ හිටපු කතානායකතුමාගේ ගෙදර කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක ආණ්ඩුවේ ඝනකාධිතුමා ඒක ඒ වார்த்தාවල ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ගමනාගමන මණ්ඩලයට පිටරටින් ගෙනාපු බස් කීපයක් අද වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවද කියලා මේ වார்த்தාවේ තියෙනවා. මෙන්න මේ වගේ කෝටි පෙකෝටි ගණනක පෞගේ ආණ්ඩු කාලේ සිදුවෙච්ච වංචා දූෂණ හැම එකක්ම මේ කෝප් වார்த்தාවේ තියෙනවා. නමුත් අපි හැමදාම විවාද කරනවා. අපි හැමදාම සාකච්ඡා කරනවා. මම හිතන්නේ නැහැ මේක ප්‍රමාණවත් කියලා. මොකද අපි වංචා දූෂණ ගැන කතා කරාම දේශපාලඥයන්ට විශේෂ චෝදනා එල්ල වෙනවා. අපි දැක්කා ආණ්ඩුපත්ති වෙන්න පුළුවන්, විපක්ෂය වෙන්න පුළුවන්, දේශපාලඥයන්ට එල්ල වෙන චෝදනාව ඉතාම අධිකයි. නමුත් මේ වංචා දූෂණ වලට සම්බන්ධ තවත් පිරිස් ඉන්නවා. රජයේ නිලධාරීන් ඉන්නවා, සභාපතිවරුන් ඉන්නවා, අධ්‍යක්ෂකවරුන් ඉන්නවා, අමාත්‍යාංශවල ලේකම්වරුන් ඉන්නවා. නමුත් ඔවුන් ගැන කියවීම ඉතාම අඩුයි. ඔවුන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැම එක්කෙනාම දේශපාලඥයාට තමයි තමන්ගේ ඇඟිල්ල දික් කරන්නේ. දේශපාලඥයා තමයි වංචා දූෂණට සම්බන්ධ ඔවුන් මේකට වග කිය යුතුයි කියලා. මම හිතනවා ගරු සභාපතිතුමියනි මේක වෙනස් විය යුතුයි. මොකද අපි මේ කෝප් කාරක ස්වභාව ගැන අපි කතා කළත් මේක නීතිමය බලයක් නැති වார்த்தාවල් ඉදිරිපත් කරන ඒ වார்த்தාවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරලා විවාද කරන්න විතරක් කෝප් කමිටුව තියෙනවා නම් මම හිතන්නේ නැහැ කවමදාක්වත් අපේ රටේ වංචා දූෂණ අවම කරන්න හරි ඒක නැති කරන්න හරි පුළුවන් කියලා. ඉතින් අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය සියලු මන්ත්‍රීවරුන්ගේ උනන්දුවේ තියන්නේ අපි හැම එක්කෙනාම කතා කරනවා වංචා දූෂණ නැති වෙන්න ඕනේ කියලා. හැම එක්කෙනාම කියනවා වංචා දූෂණ අවම කරගන්න ඕනේ කියලා. අපි හැම එක්කෙනාම කියනවා මේ රටේ ජනතාවගේ මුදල් කාටත් අවභාවිතා කරන්න ඉඩ නොදිය යුතුයි කියලා අපි සියලු දෙනාම පිළිගන්නවා. නමුත් ඒ පිළිගත්තට අපි කිව්වට නමුත් අපිට ඒක නීතියක් හැටියට
කෝප් කමිටුවට මීට වඩා නීතිමය බලයක් තියෙන ඒ වංචා දූෂණ අවම කරගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් බලයක් අද තව වෙනකන් ඔවුන්ට ලබා දීලා නැහැ. ඒකයි මම කිව්වේ. අපි හැමදාම විවාද කරන්න පුළුවන්. අපි හැමදාම එකිනෙකාට චෝදනා කරගන්න පුළුවන්. ඒ පැත්තේ ඉඳන් කියන්න පුළුවන් අපි හොරුයි කියලා. මේ පැත්තේ ඉඳන් අපිට කියන්න පුළුවන් ඒ පැත්තට හොරුයි කියලා. නමුත් ඒක හැමදාම අපිට කිය කිය ඉන්න පුළුවන්. ඒ කිය කිය ඊම තුල ඒක දේශපාලන ප්‍රචාරයක් පමණයි. ඒ හරහා මේ රටේ වංචා දූෂණය අවම කරගන්නවත් වංචා දූෂණය නැති කරගන්නවත් එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ මුදල් ඒක ආරක්ෂා කරගන්නවත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය
අවසන් වෙනවා. මට අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාගේ විනාඩි 7ක් කාලය ලබා දීලා තියෙනවා. එතකොට අද ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වඩා ප්‍රමාණාත්මකව අපි වාද විවාද තියෙන මේ වාර්තාවල් වල තියෙන දේවල් කතා කිරීමෙන් පමණක් මේ සභාව තුළ අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද අපි ඊළඟ වාර්තාව වෙන්න පුළුවන් මීට වඩා වංචා දූෂණත් එක්ක. ඊළඟට තව වාර්තාවක් ඊළඟ වාර්තාව වෙන්න පුළුවන් තවත් වංචා දූෂණත් එක්ක. එහෙමනම් අපිට හැමදාම වාර්තාවල් ඉදිරිපත් කර කර අපිට මේ රටේ ජනතාවගේ මුදල් වලට වෙන දේවල් ගැන වාද විවාද කර කර ඉන්න පුළුවන්. ඒක මම හිතන්නේ නෑ සභාපතිතුමියනි අපි කවුරුත් බලාපොරොත්තු වෙන දේවල් කියලා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මීට වඩා මේ රටේ ජනතාවගේ මේ තියෙන මුදල් ආරක්ෂා වෙන ක්‍රමයක් මේකට තිබිය යුතුයි. කෝප් කමිටුවට මීට වඩා බලතල ලබා දිය යුතුයි. මීට වඩා ක්‍රියා කරන්න පුළුවන්, මීට වඩා තීන්දුව ගන්න පුළුවන්, මීට වඩා නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ශක්තිමත් හයියක් තියෙන කමිටුවක් බවට ඒ කෝප් කමිටුව අපි පත් කළ යුතුයි. ඒ තුල විතරයි අපි තමුන් වහන්සේලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු 225ම වෙන්න පුළුවන්, මේ රටේ ජනතාවගේ අපේක්ෂා වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ, අපිට එතනට යන්න පුළුවන් වෙන්නේ අපි ඒ පැත්තෙන් මේකට අවශ්‍ය ගත යුතු තීන්දුව తీරන ගැනීම තුළ පමණයි. එහෙම නැතුව මේ වார்த்தාවල් ගැන අපි කොයිතරම් සාකච්ඡා කළත්, මේ වார்த்தාවල් ගැන අපි කොයිතරම් විවාද කළත්, මේකට නීතිමය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග හා ගත යුතු දේවල් ගන්න හයියක් ශක්තියක් මේ කමිටුවට ලබා දෙන්නේ නැත්නම් මේක හරියට අර දත් නැති කටක් බවට මේකපත් වෙනවා. අපි දන්නවා දත් නැති කටවල් වලට හපන්න බෑ. ඒ වගේ තමයි කෝප් කමිටුවටත් ඇවිල්ලා අපි අවශ්‍ය නීතිමය බලය, ක්‍රියා කරන්න පුළුවන් හයිය, තීන්දුව ගන්න පුළුවන් බලයක් ඔවුන්ට අපි ලබා දෙන්නේ නැත්නම් කෝප් කමිටුව වார்த்தාවල් ඉදිරිපත් කරන කමිටුවක් විතරයි මේ පාර්ලිමේන්තුව තුල පවතින්නේ. ඊට එහා මේ දූෂණයේ වංචාව අවම කරගන්න, දූෂණයේ වංචාව නැති කරගන්න මේ කෝප් කමිටුව තුලින් අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා සභාපතිතුමත් ඉන්නවා, එතුමා ලොකු කාර්යයක් කරනවා විපක්ෂයේ ඉඳගෙන මේ රටේ තියෙන වංචා දූෂණ අවම කරගන්න, ඒක නැති කරගන්න ඒ එතුමාගේ කාර්යභාරය අපි පැසතුමට ලක් කළ යුතුයි. ඒ හින්දා තමයි මම කියන්නේ එතුමාටත් මම යෝජනා කරනවා යම් යෝජනාවලියක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අපි 225ම අපි ඉන්නේ එක අදහසක. අපි කවුරුවත් මේ රටේ වංචා දූෂණ වෙනවාට අපි කවුරුවත් කැමති නැහැ. අපි සියලු දෙනාම විරුද්ධයි. එතකොට ඒ 225ටම අද වගකීමක් තියෙනවා. මේ රටේ වංචා දූෂණ අවම කරගන්න මේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රධානම මේ කමිටුවක් හැටියට මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට මීට වඩා ක්‍රියා කරන්න පුළුවන් බලයක් ශක්තියක් ලබා දීම මං හිතන්නේ අපේ 225ම අදිස්ථානය අරමුණ විය යුතුයි. ඒක වෙනුවෙන් අපි ක්‍රියා කළ යුතුයි. එහෙම නැතුව අපි හැමදාම ඔබතුමාට පුළුවන් වார்த்தාවල් ඉදිරිපත් කරන්න. ඔබතුමා තව මාස 6කින් තව වார்த்தාවක් ඉදිරිපත් කරයි. අපි මේ විදිහටම මේ ගැන අපි වාද විවාද කරයි. අපි මේ විදිහටම අපිට එකිනෙකාට අපිට චෝදනා කරගන්න පුළුවන්. නමුත් ඒ තුලින් මේ රටේ ජනතාවගේ මුදල් ජනතාවර්ගයේ මේ වත්කම් ටික ඊළඟට මේ ජනතාවර්ගයේ ආරක්ෂා කළ යුතු ඒ මුදල් ප්‍රමාණය ආරක්ෂා කරගන්න වංචා දූෂණය අවම කරගන්න අපිට ඒ තුලින් ප්‍රමාණවත් වෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි මම හිතනවා අද මේ වார்த்தාව තුල අපිට හොඟක් දේවල් තියෙනවා. ඒ වார்த்தාව තුල අපි මේ වார்த்தාවල් කියවගෙන ගියාම අපිට පේනවා මේ රටේ ජනතාවගේ මුදල් කොයිතරම් දුරට අවභාවිතා වෙලා තියෙනවද, කොයිතරම් දුරට වංචා දූෂණයට ලක් වෙලා තියෙනවද. ඒකට දේශපාලඥයන් විතරක් නෙමෙයි රජයේ නිලධාරීන් සභාපතිවරුන් අධ්‍යක්ෂකවරුන් ලේකම්වරුන් සියලු දෙනාම වගකී යුතුයි කියලා මේ වார்த்தාව බලනකොට අපිට තේරෙනවා. නමුත් අවාසනාවකට ඒකට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි කිසිදු කෙනෙක් තීන්දුවකට එන්නේ නැහැ. අපි මේක වார்த்தාවක් ඇටියෙලා අපි මෙතන සාකච්ඡා කරනවා විවාද කරනවා ඊට එහා මෙහා මේක කොහාටද යන්න ඕනේ ඊට එහා මේකට තියෙන විසඳුම මොකද්ද මේක මේකේ නිර්දේශවලට කළ යුතු දේවල් මොකද්ද මේ හවුල් මේකට හවුල් වෙලා ඉන්න දේශපාලඥයන් වෙන්න පුළුවන් රජයේ සේවකයන් වෙන්න පුළුවන් ඔවුන් පිළිබඳව අපි ගත යුතු ක්‍රියාමාර්ග මොකද්ද කියන එක අපි සියලු දෙනාම දන්නේ නැහැ අපි වார்த்தාව දානවා අපි වාද විවාද කරනවා ඒ හින්දා ගරු සභාපතිතුමියනි මම හිතනවා අපි රජයක් හැටියට අපි පෞගිය කාලයට වඩා මේ රටේ වංචා දූෂණ අවම කරගන්න ගත යුතු ක්‍රියාමාර්ග අපි රාශියක් අරන් තියෙනවා නමුත් ඒවා ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ ඒකේ නොයෙකුත් අඩුපාඩු තියෙනවා නොයෙකුත් කළ යුතු දේවල් තියෙනවා තවත් අලුත් නීති ගෙනල්ලා තවත් තිබෙන තැන් තියෙනවා නම් ඒක වහගෙන තව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මේවා අවම කරගත යුතු තැනකට අප යා යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි රජය ඒ පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි. මීට වඩා මේ ගැන උනන්දු විය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන 225 දෙනාටම මේ ගැන වගකීමක් තියෙනවා. අපි 225 දෙනාම මේ ගැන ක්‍රියා කළ යුතුයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු මූලාශ්‍රාට මන්ත්‍රීතුමනි තුමියනි මේ අද දිනේ පුරාම මම මේ සභාවේ රැඳී හිටියා. නමුත් මට කලින් කතා පැහැදිලි කිරීමක් කරලා තිබුණා නිරෝෂන් පේවරත්න මන්ත්‍රීතුමා මමත් නම් කරලා ජනතා විමුක්ති පෙරමුණ ගැන එතුමාගේ පුජ්‍යලික ජීවිතය සම්බන්ධ කාරණා කිහිපයක් පුංචි පැහැදිලි කිරීමක් තියෙන එතුමා සම්බන්ධයෙන් හෝ එතුමාගේ දේශපාලන කාරණා පිළිබඳව හෝ නිරෝෂන් පේවරත්න මන්ත්‍රීතුමා ගැන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් නැහැ. එතුමා පිළිබඳව කිසිම ආකාරයෙන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවික හෝ ෆේස්බුක් වල අපි කිසිම දෙයක් සඳහන් කළා නැහැ. විශේෂයෙන් එතුමා සඳහන් කරලා තිබුණ අපේ වෙබ් අඩවි ගැන පැහැදිලි කිරීමක් JVP ශ්‍රී ලංකා කියන අපේ වෙබ් අඩවිය තියෙන්නේ. ඒ වගේම එතුමාගේ පුජ්‍යලික ජීවිතය පිළිබඳව එතුමාගේ ව්‍යාපාරික කටයුතු හෝ ඒ මුදල් ගෙවීම් ණය ගෙවීම් බැංකු වාරික ගෙවීම් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ඉඳා මම විශේෂයෙන්ම එතුමා මේ සභාවේ අපි ඉන්නේ නැති වෙලාවකදී මොහොතකට එළියට ගිය වෙලාවේදී වෙලාව අරගෙන එවැනි පැහැදිලි කිරීමක් කිරීම ගැන කනගාටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අපි දේශපාලනය කරන්න ඉතා විවෘත විදියට එතුමා සම්බන්ධයෙන්වත් මේ අනිකුත් මන්ත්‍රීවරු සම්බන්ධයෙන්වත් අපිට තියෙන විවේචන අපි හැංගිලා කියන්නේ නැහැ කියන දෙයක් අපි ප්‍රසිද්ධියේ කියනවා. ජා විශේෂයෙන් එතුමා අපේ පක්ෂේ මන්ත්‍රීවරු නම් කරලා ඉදිරිපත් කරපු කාරණාව වැරදි සහගතයි කියන එක මම පැහැදිලි කරන්න ඕන ගරු මුලසරණ මන්ත්‍රීතුමනි.